චන්දිම විරක්කොඩේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11යි.
Honorable Deputy Speaker, while thanking you for giving me the opportunity, I must state it is not very unusual in a country to expect to further strengthen democracy, expect good governance, and expect transparency, and to expect an independent judiciary. In 2015, when we gathered in this parliament to amend the constitution for the 19th time, all of us sat together unanimously and voted in favor of such amendment, expecting better governance, expecting that the rights of the people of this country will be further strengthened. But it was so unfortunate, from the time that these commissions were appointed, especially the Constitutional Council, attempt of the Prime Minister and the Speaker was to take control of the Constitutional Committee politically into their hands. If you may look at the composition, except for one member appointed by the members of parliament, all were with the UNP, who had contested together in one alliance at the presidential election. And out of the civil society members, there was one member who was previously the president of the UNP Lawyers Association. Today we heard many members referring to a vote being taken in deciding the appointment of IGP, in deciding the appointment of the Attorney General. Certainly, when everyone is appointed by the Prime Minister, the outcome of the vote is unanimous. Honorable Deputy Speaker, what was expected by the people was not delivered. Not only that, the people were disgruntled, but the judges who were appointed to deliver justice to the justice for the people, when their rights are infringed, they are also penalized. When you look at the appointment of judges to the Court of Appeal and the Supreme Court, it was very clear that such appointments are made arbitrarily, without giving reasons or taking into consideration what should be taken into consideration. Previously, the criteria was seniority, but seniority criteria was set aside. In such circumstances, what was the criteria adopted in selecting judges? To date, as it is, even as per the provisions of the Constitution, even though it is clearly stated that the rules and the regulations must be passed, gazetted, and submitted and passed in Parliament, to date, such regulations have not been passed. And if you may look at the promotions from the Court of Appeal to the Supreme Court, when Justice Malalgoda was promoted from the President Court of Appeal to the Supreme Court, next in line was Justice Deepali Vijayasundara, who was appointed to that position in 2012, but she was overlooked. Next was Justice Nawaz. He was also overlooked. And Justice Rohini Walgama was brought up and appointed as the President Court of Appeal. I have no malice. I have nothing against any one of these judges, I must tell you. All these judges either have been my colleagues in the Attorney General's Department or before those whom I have appeared. But when we are overlooked, as very correctly the President said, where can the judges who have been overlooked go to? When a reasoning is not given, when there had not been any case pending inquiry or allegation against them, they were overlooked. And then when Mrs. Valgama retired, again Deepali Vijayasundara, Nawaz and Gafru were overlooked, and Justice Dehidaniya was brought up. The seniors who have been overlooked did not get any clarification. Neither did the President was informed as to why they were overlooked. And then, it's not only at that time. Next, when Justice Dehidaniya was promoted, again, Justice Deepali Vijayasundara, Justice Nawaz, Justice Gafur, Justice Kumudhuni Vikramasinghe were overlooked, and Justice Surasena was appointed President Court of Appeal. What is happening? Everyone, the UNP members, want to maintain independence of judiciary. How can you maintain independence of judiciary when the judges are helpless? Judges are a voiceless minority in this country. There is no forum where they can go to for relief. They are disgruntled. They are unhappy. They are under a lot of stress because long-awaited seniority, promotion, they have not been given. Most of the judges, either they have been in judiciary, under the JSC, or they had come from the Attorney General's Department. I can very responsibly say, Attorney General's Department, when considering a promotion, when considering an appointment to the Court of Appeal, Supreme Court, or to the High Court, it is decided based on merit and seniority. So is the JSC. Had they committed any offence? Had they not been suitable? Why is it that the JSC didn't take any action? Why is it that the Chief Justice didn't take any action? These judges have continuously been harassed. In such circumstances, Honorable Mangala Samaravira was talking about judges who are lapdogs. Invariably, the judges who would want to get their next promotion would be compelled to be a lapdog of either the Speaker or the Prime Minister. That is what's happening. In such circumstances, can we say that the democracy is strengthening in this country? Can we say that we are seeing what people expected in this country in order to strengthen democracy and independence of judiciary?
You have 2 more minutes.
One solid example was when the Quaranto was filed against Mahinda Rajapaksa, former president, Court of Appeal decided in a few days. Presently, there is a quaranto against Ranil Wickremesinghe, the Prime Minister, alleging that not only that he is disqualified to be the Prime Minister, but he is disqualified to sit as a Member of Parliament. What's happening? Judges are reluctant to hear that case. Case is getting postponed. Isn't that indirect influence and interfering into the system. Honorable Deputy Speaker, this is one example of what's happening. Like that is the case. What happened to Justice High Court Judge Dehi Deniya, who had to retire because of the conduct of the Constitutional Council? What happened to High Court Judge Saroja Kusala Veerawardhana? She was compelled to resign, retire. In the case of selection of Attorney General and the Chief Justice, when the Chief Justice went to select a Chief Justice, when two names were sent based on the fact that one of the judges, acting Chief Justice, his appointment was considered. He is an honourable judge. There is no issue about the appointment. But that was the basis. When deciding the appointment of the Attorney General, Mr. Suwada Gamlath was the acting Attorney General. And I must say, the present Attorney General, Jayantha Jayasurya, did not interfere or did not influence to get that appointment. But due to the fact that Suwada Gamlath functioned as the Secretary to the Justice under Mahinda Rajapaksa government, he was overlooked. And Jayantha Jayasurya, who never expected to be the Attorney General, was appointed. In the case of appointment of IGP, same thing happened. Now what they say is that it was on a vote. This kind of conduct is highly unsatisfactory. I raise my finger to the Honourable Speaker. He must answer. He has not been able to give any justification as to why these judges were turned down, which is very unfair. It is obvious that there is a clear political agenda that is behind these appointments. The system is getting politicized. I must say, if my personal opinion is, once again, if we are taking off the power of the President, that it should be given to the Parliament. It should not be given to the hands of so-called apolitical individuals who are not apolitical, because everyone has some commitment in some form.
You have to conclude now.
Honourable Deputy Speaker, in such circumstances, my humble request is to rethink about what's happening. And long overdue criteria of appointment, promotion and selection to be presented to Parliament, gazetted and implemented immediately. Till such time, do not make any appointment which will lead to chaos in this country, which is not good for a country as a country. International community is looking at what we are doing. It's obvious that the people's rights have been hoodwinked by this government over and over.
Thank you.
Thank you.
ගරු සුදර්ශනි ෆිනෑන්ඩ් පිළිලේ මන්ත්‍රීතුමිය බුදුපිළි විනාඩි 10ක්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා කාලය වෙන් කර දීම පිළිබඳව අද ඉතාමත්ම වැදගත් යෝජනාවක් ගරු උදේ ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ විශේෂයෙන්ම යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ යම් තියෙන ගැටලු පිළිබඳව කතා කරන්න මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ බොහෝ අය මතු කෙරුවේ මේ අධිකරණයට ඇඟිලි ගහනවා අධිකරණයේ ස්වාධීනත්වයට හානි කරන කතන්දර කියලා මේක යටපත් කරන්න හැදුවා හැබැයි අපි කියන්න ඕන විපක්ෂයක් හැටියට අපිට කාර්යභාරයක් තියෙනවා ආණ්ඩුව යම්කිසි වැරදි දිශාවක යනවනම් අපි ඒ පිළිබඳව ආණ්ඩුවට ඒ අවධානය යොමු කිරීම අපේ වගකීමක් හැටියට මම සලකනවා. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න, අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරන්න, විශේෂයෙන්ම රාජ්‍ය තාන්ත්‍රයේ රජයේ ඉහළ තනතුරවලට පත් කරන නිලධාරීන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කිරීම අපේ වගකීමක් හැටියට මම මතක් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි ස්වාධීන කොමිෂන් සභා ව්‍යවස්ථාදායක සභාව යෝජනා වෙලා තිබුණේ. මේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ස්වාධීන කොමිෂන් සභා මේ රටට ගැළපෙන්නේ නැහැ කියලා අහෝසි වුණා. හැබැයි ලොකු විවේචනයක් එල්ල වුණා. මොකද විධායක ජනාධිපති ක්‍රමය තුළ විධායකයෝ විසින් මේ රටේ ඉහළ අධිකරණවලට විශේෂයෙන්ම අභියාචන අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් පත් කරන නීතිපති, විගණකාධිපති වගේ ඉහළ තනතුරුවලට නිලධාරීන් පත් කරන්නේ විධායක, ඒ හරහා රාජ්‍ය තන්ත්‍රයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න බැරි වෙනවා, දූෂණය වංචාව වැඩි වෙනවා, ප්‍රජාතන්ත්‍රවාදයට යහපාලනයට ඒ කිසිසේත්ම සුදුසු නෑ කියලා තමයි එදා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. අපි පැහැදිලිව කියන්න ඕන, අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ස්වාධීන කොමිෂන් සභාවට විරුද්ධ නැහැ, ව්‍යවස්ථාදායක සභාවට විරුද්ධ නැහැ. හැබැයි මේ ව්‍යවස්ථාදායක සභාවේ අන්තර්ගතයට ව්‍යවස්ථාදායක සභාවේ පත්කිරීම් කරන ආකාරය පිළිබඳව ඒ හරහා සිදුවන අසාධාරණ, ඒ හරහා අධිකරණය හැල්ලුවීමකට ලක් වෙන, අධිකරණයේ ස්වාධීනත්වයට තියෙන හානිය පිළිබඳව තමයි අද අපි මතු කරන්නේ කියන එක අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවට සමාජිකයෝ 10 දෙනෙක් පත් වෙනවා, අගමැතිතුමා, කථානායකවරයා, විපක්ෂනායකවරයා. ඒ වගේම අගමැතිතුමත් විපක්ෂනායකතුමත් තමයි සමාජිකයන් 10 දෙනෙක්ගෙන් 5 දෙනෙක්ම පත් කරන්නේ. මේ පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මොකද මේ පත්වීම් සිදු වෙනකොට මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන විපක්ෂ නායකතුමෙක් නෙමෙයි හිටියේ. අගමැතිතුමා සමග ආණ්ඩුවත් එක්ක ඡන්දය දෙන, ඒ වගේම අගමැතිතුමාට විශ්වාසය පළ කරපු ඉතාමත්ම සුළු සමස්ත විපක්ෂ ජනතා පරමාධිපත්‍ය නියෝජනය නොකරන විපක්ෂ නායකතුමෙක් ඉන්නකොට තමයි මේ 5 දෙනෙක් පත් වුණේ. ඒ නිසා මේ පත්වීම පිළිබඳව රටේ ජනතාවට සාධාරණ සැකයක් තියෙනවා. මොවුන් නිර්පාක්ෂිකද? 2 දෙනෙක් මන්ත්‍රීවරු වෙනකොට 3 දෙනෙක් සිවිල් සංවිධානවලින් පත් වෙනවා. මේ අගමැතිතුමා සහ අගමැතිතුමා එක්ක සහයෝගයෙන් කටයුතු කරපු විපක්ෂ නායකවරේ පත් කරපු මේ 3 දෙනා පිළිබඳවත් රටේ ජනතාව තුළ සාධාරණ සැකයක් තියෙනවායි කියන එක අපි මතක් කරන්න ඕන. ඒ වගේම මේ 10 දෙනාගෙන් එක්කෙනෙක් පමණයි අනිකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන්නේ තව කෙනෙක් ජනාධිපතිතුමාගේ පත්වීම. ඒ නිසා මේ පිළිබඳව තෝරාපත් කර ගැනීම ක්‍රමවේදය පදනම පිළිබඳව අද ජනතාව ප්‍රශ්න කරනවා. ඒ නිසා අපි අද මේ ගැටලුව තමයි අපි ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම අපි දැක්ක වසර 3ක ජාතික ආණ්ඩුවක් තියෙන කාලේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය හරියට තහවුරු වුණේ නැහැ. 145.6% ලබාගත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව හැටියට නියෝජනය වුණා. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණත් 104.6% වගේ සුළු ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් දමිළ ජාතික සන්ධානයට තමයි විපක්ෂ නායකකම ලැබුණේ. ඒ නිසා මේ තත්ත්වය තුළ ව්‍යවස්ථාදායක සභාව කොච්චර ප්‍රායෝගිකද කියන ප්‍රශ්නේ අපි අහනවා. ජනතා පරමාධිපත්‍ය හරියට එදා නියෝජනය වුණේ නැහැ. හැබැයි අද වෙනකොට අපි සතුටු වෙනවා ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමා හැටියට පත් වෙලා ඉන්නේ. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුළ මේ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකත්වය කොච්චර දුරට අදට වලංගුද කියන ප්‍රශ්නය අද අපි මම ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 7 ආ පරිච්ඡේදයේ 41 ඊ ඡේදයේ පත් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන තැනැත්තන් විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත් පොදු වෘත්තීය ජීවිතයේදී කීර්තියලත් කිසිදු දේශපාලන පක්ෂයක සමාජිකයන් නොවන තැනැත්තෙකු විය යුතු බව සඳහන් කර තිබුණත් ඒ එසේ වෙනවාද කියන ප්‍රශ්නය අද අපිට තියෙනවා. පක්ෂයක පුද්ගලයෙකු විසින් ඍජුව හෝ වක්‍රව ස්වාධීන පුද්ගලයෙකු නම් කරන්නු ලබයි නම් මෙහි විනිවිදභාවයක් තියෙනවද එක සහතික කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මේ ව්‍යවස්ථාදායක සභාවේ අරමුණ වෙන්නේ බොහෝ භාරදුර කාර්යයන් අපක්ෂික පාතිව සහ නිරවුල්ව ඉෂ්ට කිරීමට. ඒ වගේම තමයි විශේෂයෙන් සියලුම කොමිසන් සභා මැතිවරණ කොමිසන් සභාව ඒ වගේම තව ඒ වගේ පොලිස් කොමිසම මානව හිමිකම් කොමිසන් සභාව ඇතුළු ඒ ස්වාධීන කොමිසන් සභා ඒ වගේම රටේ වැදගත් අනතුරු විශේෂයෙන්ම අග්‍ර විනිශ්චයකාරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් අභියාචනා අධිකරණයේ සභාපතිවරයා විනිශ්චයකරුන් ඇතුළු ඒ නීතිපතිවරයා ඇතුළු ඒ ප්‍රධාන තනතුරු පත්වෙන් කරන්නේ මේ ව්‍යවස්ථාදායක සභාව හරහා. අද අපි කනගාටු වෙනවා අපේ මන්ත්‍රීතුමාලා ආණ්ඩු පක්ෂයේ විශේෂයෙන්ම මුජිබ රහමාන් මන්ත්‍රීවරතුමා හැම විශාල විවේචනයක් එල්ල කෙරුවා ඊවා වනාසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුතුමිය ගැන. අපි කනගාටු වෙනවා. ඒ වගේම දීපාලි විජේසුන්දර මැතිනිය පිළිබඳව අභියාචනාධිකරණ විනිශ්චයකාරතුමිය පිළිබඳ අපි කනගාටු වෙනවා. කිසිම පුරුෂ විනිශ්චවරයෝගේ නමක් කිව්වේ නැහැ. මේ කාන්තාවන් නිසාද මේ දෙදෙනාට මෙපමණ මඩ ප්‍රහාර එල්ල කෙරුවේ කියන එක අපි අහනවා. විශේෂයෙන්ම අද කාන්තාවන්ට නිසි නියෝජනය දෙන්න ඕන තීන්දුව තීරණ ගන්න මට්ටම්වල නායකත්වයට වැඩිපුර කාන්තාව පත් කරන්න ඕන කියලා විශාල හඬක් නැංගුවට පත් කරන්න ඕන අවස්ථාවලදී කාන්තාවන් ඊට දුන්නේ නැද්ද කියන සැකේ අපිට මතුවෙනවා. විශේෂයෙන්ම ඊවා වනසුන්දර මැතිනිය පළවෙනි නීතිපතිතුමිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමියක් හැටියට පත් කෙරුවා. ඒ වගේම අග විනිසුරු ප්‍රියසාද් දෙප් මැතිතුමා විශ්‍රාම යනකොට අපි සතුටු වුණා ඊළඟ අග විනිසුරුතුමිය හැටියට ඊවා වනසුන්දර මැතිනිය පත්වේද කියලා. හැබැයි එතුමියගේ නමවත් මේ ව්‍යවස්ථාදායක සභාවට යෝජනා වුණේ නැහැ. ඒ නිසා අපි කනගාටු වෙනවා කාන්තාවක් හැටියට. ඒ වගේම දීපාලි විජේසුන්දර මැතිනියට අවශ්‍ය කරන සුදුසුකම් තියෙද්දිත් එතුමියව අභියාචනාධිකරණයේ සභාපතිතුමිය හැටියට කීපවතාවක් එතුමියගේ නම් යෝජනා වෙනකොට ඒවා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. එතුමිය කාන්තාවක් නිසාද මෙහෙම ප්‍රතික්ෂේප වුණේ කියන සැකය අපිට තියෙනවා. එනිසා මේ මේ විනිසුරුවරුන්ට අසාධාරණයක් වුණාම පාරට බහින්න බෑ, උද්ඝෝෂණය කරන්න බෑ, වෘත්තීය සංගම් හැටියට කටයුතු කරන්න බෑ. ඔවුන්ට නිසි ක්‍රමවේදයක් යම්කිසි නිර්ණායක තුලින් නිසි ක්‍රමවේදයක් හරහා මේ විනිසුරුවරුන් තෝරාපත් කර ගැනීම විනිවිදභාවයකින් යුතු ක්‍රමවේද හඳුන්වලා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම නැතුව සුදුසුකම් තියෙන ජ්‍යෙෂ්ඨත්වයේ තියෙන විනිසුරුවරුන්ට නිසි ප්‍රමෝෂන් එක නොලැබුණාම සමස්ත පද්ධතියම අකර්මණ්‍ය වෙනවා. ඒ වගේම තමයි සමස්ත පද්ධතිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ ගැටලුවක් ඇති වෙනවා. සමහර දේශපාලඥයන්ගේ ගැත්තන් බවට ඔවුන්ට පත් වෙන්න සිද්ධ වෙනවා යම්කිසි ඔවුන්ට සාධාරණයක් කරගන්න. ඒ නිසා අපි බොහොම අපි යෝජනා කරන්නේ මේ විනිසුරුවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරලා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. ඔවුන්ට යම්කිසි අසාධාරණයක් වුණොත් ඒ පිළිබඳව පැමිණිලි කරන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා නම් මම හිතන්නේ මීට වඩා සාධාරණයක් ඔවුන්ට ඉෂ්ට කරන්න පුළුවන් කියන බව මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕන.
ඔබතුමේ තව විනාඩියක් තියෙනවා.
ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම ඒ වගේම ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා පැවසූ පරිදි පත් කරන්නේ නැත්නම් එතුමා නම් කරන යෝජනා ඒ නම් පත් කරන්නේ නැත්නම් ඒකට හේතු පැහැදිලිව ඉදිරිපත් කරනවා නම් මං හිතන්නේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් තෝරාපත් කරගත්තේ මොන පදනමකින්ද, ප්‍රතික්ෂේප වුණේ මොන පදනමකින්ද කියලා. නිසා අපි අවසන් වතාවට මම යෝජනා කරනවා යම්කිසි වැරදක් වෙලා තියෙනවා නම් මේ ව්‍යවස්ථාදායක සභාව හරහා ඒ නිවැරදි කරගෙන ව්‍යවස්ථාදායක සභාව ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන විදියට ඒ ව්‍යවස්ථාදායක සභාව නැවත පත් කරලා මේ ව්‍යවස්ථාදායක සභාව හරහා රාජ්‍ය සංත්‍රයේ වගේම ස්වාධීන කොමිෂන් සභාව විශේෂයෙන්ම අධිකරණයේ ගරුත්වය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න අපි සියලු දෙනාම කටයුතු කරමු කියලා මේ යෝජනා කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි. ගරු සිසිල ජයකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 10යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ව්‍යවස්ථාදායක සභාව පක්ෂග්‍රාහී සහ ස්වාධීන නැහැ කියන තර්ක රාශියක් ඉදිරිපත් වුණා. ප්‍රශ්න තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන නැත්නම් පක්ෂග්‍රාහී නම් ඒ තුලින් ඇති කරන කොමිසන් සභාව සුවාදීන වෙන්නේ කොහොමද? ඒවා අනිවාර්යෙන් පක්ෂග්‍රාහී වෙනවා. ඒක ඔප්පු කරන්න සාක්ෂි ලිඛිත සාක්ෂි රාශියක් අපි අතර තියෙනවා. විශේෂයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සභාපතිතුමිය දීපිකා උඩුගම මහාචාර්යතුමිය ඇයි එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් පසුගිය 2015 මැතිවරණයෙන් පස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ මූලාසනයේ තබා ගැනීමෙන් ප්‍රජාන්තවාදී ව්‍යාපාරයේ කියලා නායකත්වයක් දරපු කාන්තාවක්. දැන් එතුමිය තමයි ව්‍යවස්ථාදායක සභාව පත් කරලා තියෙන්නේ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා කියලා. එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් ඒ ආණ්ඩුව ගේන්න වැඩ කරපු තනත්තිය. දැන් ප්‍රශ්න තියෙන්නේ එතුමිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් ඉදිරියේ වැටුපල් ලබා ගන්නවා. ඒ නිසා එතුමියට අයිතිය ලැබෙන්නේ නැහැ මානව හිමිකම් කොමිසම සභාවේ වැටුප ලබන්න. ලබා ගන්න පුළුවන් කමක් නැහැ. වැටුප අඩු නිසා තමයි ලබා ගන්න නැත්තේ. වැඩි වැටුප විශ්වවිද්‍යාල වැටුප ලබා ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා මේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරනවා කොමිසම් සභාවල වැටුප වැඩි කිරීම. දැන් අගමැතිතුමා කියනවා කැබිනට් මණ්ඩලයට ගේනවා ලක්ෂ 107ක මුදලක්. මම ඉදිරිපත් කරන මේ පිළිබඳව තීරණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන වැටුපට අමතරව මානව හිමිකම් කොමිසම් සභාවෙත් වැටුප ලබා ගැනීම සඳහා දෙවරක් ගණකාධිකාරතුමිය දෙපාර ප්‍රතික්ෂේප කරනවා. නැවත නැවතත් අග්‍රමාත්‍ය කාර්යාලයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපති වැටුප සහ දීමනා ප්‍රසෝදනය කිරීම ඒව ලබා දෙන්න කියලා තියෙන ඉල්ලීම මම සභාගත කරනවා. ඒ නිසා අයිතු ලෙස වරදාන වරප්‍රසාද දීලා තමුන්ගේ හිංචයියන් බවට පරිවර්තනය කරමින් මේ ස්වාධීන කොමිසම් සභාව හසුරවනවයි කියන එකෙන් තහවුරු වෙනවා. ඒ නිසා තමුන්ගේ දේශපාලන අවශ්‍යතා සහ උවමනා වෙනුවෙන් මේ කොමිසම් සභාවට සභාපතිවරු සහ නිලධාරි මණ්ඩලයෙන් ප්‍රයෝජය ගන්නවා. මේ ගරු උත්තරීතර සභාවේ ව්‍යවස්ථාදායක සභාවේ ඉහළ තන්ත්‍රවත් දරන කෙනෙක් මේ දීපාන උඩුග මහත්මියට කියනවා දැන්ට කෙරීගෙන යන විමර්ශනය සම්බන්ධයෙන් එතුමාගේ අදහස් පිළිගන්න කියලා වාචිකව දෙන උපදෙස ලිඛිතවත් දෙනවා. මම මේ ගරු සභාවට නම කියන්න අදහස් කරන්නේ නැහැ. හැබැයි මම මතු කාලයේ ප්‍රයෝජනය සඳහා සභාගත කරන ඉතාම වගකීමිතු ලියවිල්ලක් ඉදිරියට මේ ස්වාධීන කොමිසම් සභාවට බලපෑම් කරන හැටි මේ ව්‍යවස්ථාදායක සභාවේ නිලධාරීන් වගකීමෙන් යුතුව සභාගත කරනවා. ඒ වගේම මේ ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු මානව හිමිකම් කොමිසම් සභාවේ අම්බිකා සද්ගුණනාදන් මැතිතුමිය එතුමිය සුවන්තර මන්ත්‍රීතුමා තමයි යෝජනා කරන්නේ. ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තමයි නම් කරන්නේ. අද මානව හිමිකම් කොමිසම් සභාව සම්පූර්ණයෙන්ම පසුගිය කාලවකවානුව තුළ හමුදා නිලධාරීන්ට චෝදනා සකස් කර තනතිය බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම දැන්ට කොටිතස්සවාදීන් 700 පුණ්ඩුතාපණය කරපු දහස් ගණනකට අමතරව බරපතල චෝදනා තියෙන තනත්තන් අත්අඩංගු ඉන්නවා. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබා ගන්න රාජ්‍ය නෝන සංවිධාන ලබා ගන්න මුදල් වලින් මානව හිමිකම් කොමිසම් සභාවේ විමර්ශන නිලධාරීන් ලබා ගන්නේ නැතුව ස්වාධීනව පත් කරගත් තරුණෝ කීප දෙනෙක් හරහා මේ එක් එක් කොටසක් කරුවා පිළිබඳව මානව හිමිකම් සඳහා කරුණු දක්වනවා ජිනීවා නුවරට ගිහිල්ලා. අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපේ රටේ ඊයේ හමුදා ප්‍රධානීන් තුන්දෙනෙක් යුද හමුදාපතිවරයා ගුවන් හමුදාපතිවරයා එවැගේම නාවික හමුදාපතිවරයා මේ රටේ හිටියේ කීර්තිමත් හමුදාපතිවරු තිදෙනා කියනවා මේ රටේ රණවිරු අත්අඩංගුවට ගන්න එපා, රණවිරුවන්ට බලපෑම් කරන්න එපයි කියලා. ආරක්ෂක ඇමති ජනාධිපතිතුමා වෙන්න පුනුවම්, ඉහළ පුටුවේ ඉන්න අගමැතිතුමා වෙන්න පුනුවම්. අපි රටක් විදියට මේ පාර්ලිමේන්තු විදියට ලැජ්ජ වෙන්න ඕනේ. රට වෙනුවෙන් කැපකිරීමක් කරපු හමුදා නායකයෝ තුන්දෙනා ඉල කියනවා මපි යටතේ සේවය කරපු මිනිසුන්ව යුද සමයේ සිදු වූ සිද්ධීන් පිළිබඳව වැරදි තියෙනවා නම් දඩුවම් කරන්න කමන්නේ. හැබැයි මෙවැනි අභූත චෝදනා නැගෙමින් අද මේ කරුණු සනාථ කිරීම සඳහා තමයි මානව හිමිකම් කොමිසම් සභාව පෙනී සිටින්නේ. අම්බිකා සත්ගුණනාද මහත්මිය අපි කියනවා කොටි ඩයස්පෝරාවේ සල්ලි අරන් තමයි යැපෙන්නේ රාජ්‍ය නෝන සංවිධානය කඩාගෙන. අද ස්වාධීන තනත්තෝ කියලා පත් කරගෙන ඒ සඳහා ඔව් මොකද කරන්නේ? මානව හිමිකම් කොමිසම් සභාවේ තන්තර පුරවන්නේ නැහැ. මම වකීමෙන් කියන්නේ විශේෂයෙන්ම අධ්‍යක්ෂ තන්තර පහ කිස් අධ්‍යක්ෂ පරිපාලන වලට සුසුගම් තියෙද්ද කෙනෙක් පත් කළා නැහැ. වැඩ බලන්න දාලා තියෙනවා. පරිපාලන නිලධාරියෙක් නැහැ. පරිපාලන නිලධාරින් පත් කළා නැහැ. පරිශ්‍ර හා විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයෙක් නැහැ. වැඩ බලන්න හෙන්චයිල පත් කරන් තියෙන පක්ෂග්‍රාහී පරිපා පරීක්ෂණ විමර්ශනාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා නැහැ. මේ වගේ ආයතනික අංශයේ අධ්‍යක්ෂකවරයක් නැහැ. අද මානවික කොමිස සභාවට මේ විදිහට මානවික කොමිස සභාවේ නිලධාරීන් හිස්සලා තියෙනවා. නිලධාරීන් 10 දෙනේ නීතිඥවරු, අපේ හිතවත් නීතිඥවරු, රැකියා කරපු නීතිඥවරු අයින් වෙලා කියලා තියෙනවා. මේ වගේ පක්ෂග්‍රාහී අතරේක අපි වැඩ කරන්න කැමති නැහැ කියලා. එන්න මානවිකම් කොමිසන් සභාවේ ඔය කියන සුවාදීන කොමිසන් සභාවේ තත්ත්වය ඕකයි. ඒ නිසා අපි ලැජ්ජ වෙන්න ඕනේ පුරසාරම් දෙඩුවට. ඒ වගේම අපි කියනවා අද අධිකරණය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. හැබැයි අපි එක දෙයක් දන්නවා, මේ රටේ රාජ්‍ය නිලධාරීනුත් දේශපාලඥයනුත් ඉලක්ක කරගෙන පලිගැනීමේ සහ වෛරය පදනම් කරගෙන කරපු FCID ආයතනය මුල්‍ය අපරාධ කොට්ටාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අවුරුදු දෙකම ආරක් අපි අහනවා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නද? මූලික අයිතිවාසිකම් නඩු දෙකක් තියෙනවා, තවම අවුරුදු දෙකම ආරක් නඩු තීන්දුව දෙන්නේ නැහැ. ඇයි නඩු තීන්දුව දෙන්නේ නැත්තේ? මොකද නඩු තීන්දුව දන්නවා දෙන්නේ නැහැ. ඒ නීති විරෝධී ආයතන ක්‍රියාත්මක කරන්න ඉදිරියට තියෙන්නේ අභියාචන අධිකරණයේ පැස්සන් දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා FCID ආයතනට විරුද්ධව. ඒ පිළිබඳව අද තීන්දුව දෙන්නේ නැහැ. විවස්සාදායක සභාව කතා නැහැ. ඒ නිසා අධිකරණයේ දේශපාලන අරමුණු ඉලක්ක කරගැනීමෙන් කරන දඩයමට විවස්සාදායක සභාවේ මෙහෙවීමෙන් සිදු කරන බව ඉතාම පැහැදිලි වෙනවා. අපි දන්නවා ඔය තියෙන ස්වාධීන ආයතන රෙද්දපල්ලේ යනවා කියලා පේන්නේ ඒකයි. ඒ නිසා මානව හිමිකම් කොමිසම් සභාව අද මේ රටේ ජනයාගේ මානව හිමිකම් කඩකර ප්‍රධාන ආයතන බවට පත් වෙලා තියෙන්නේ. අද මොකද කරන්නේ? ඔය අධ්‍යක්ෂ සභාපතිතුමියත් ඒ වගේම කොමසාරිස්තුමිත් තුමිවරුත් ඔවුන් අද වාහන දීමනාව ලබා ගන්නේ නැහැ, ඉන්ධන දීමනාව ලබා ගන්නේ නැහැ. ඉන්ධන දීමනාව ලබා ගන්නේ මොකද? නැත්නම් මොකද? ඔවුන් සියලු දෙනා පාවිච්චි කරන්නේ රාජකාරිය සඳහා භාවිතා කරන වාහනේ තමයි පාවිච්චි කරන්නේ. ඔවුන් නුවරට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්නේත් පෙරදි විශ්වවිද්‍යාලයට යන්නේත් රාජකාරිය වාහනේ යොදාගෙන. ඒ නිසා මෙන්න මේකයි ඔය කියන ස්වාධීන කොමිසම් සභාවල තත්ත්වය. අපි දන්නවා මැතිවරණ කොමිසමක් තිබ්බා, මහලුකු ස්වාධීන කොමිසම් සභාවක්. වමාරලා කිව්වේ මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය දුන්නයි කියලා මැතිවරණ තියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ තිබ්බොත් අත්තේ නිර්ණව අපි දන්නවා. මැතිවරණ මොන කුමන දේශපාලන පක්ෂයක් වුණත් පලාපාලන මැතිවරණයක් තියන ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කරනවා. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු සියලු දෙනා ප්‍රාදේශ සභා පලාපාලන මැතිවරණ ප්‍රතික්ෂේප වුණා, ජනතා විතර ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා මැතිවරණ තියන්න බැරි නිසා මැතිවරණ කොමිසම එසා යොදාගෙන තියෙනවා. විහිළුව වෙන්නේ දෙවැනි ජාතික සන්ධානයේ සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා පත් කරපු තනත්තේ තමයි ඌල් මහත්මයා මැතිවරණ කොමිසමේ ලේකම්වරයා. එතුමා තමයි මැතිවරණ කොමිසමේ ලේකම්වරයා තමයි අධිකරණයට ගිහිල්ලා කියන්නේ පහුගිය කාලෙදී මැතිවරණේ පාපජාන්ත්‍රවාදය කඩ කරනවායි කියලා. මාරපජාන්ත්‍රවාදය, මරුපජාන්ත්‍රවාදය.
ඔබතුමාට විනාඩියක්
තියෙනවා. ස්වාධීනකම තමයි රෙද්දපල්ලෙන් බේරෙන්නේ. ඒ නිසා මැතිවරණ කොමිසමක මැතිවරණ තියන්න හදපු කොමිසමක ලේකම්වරයෙක් ගිහිල්ලා කියනවා නම් අධිවරණයට මැතිවරණේ පයි කියලා. ඒතර තියෙන්නේ පක්ෂග්‍රාහීත්වයක් විතරයි. ඒ නිසා ගරු නිවුස් සභා කතානායකතුමනි මම නියඳ වෙනවා. ඒ වගේම මම සභාගත කරනවා මේ කරුණ ඉතාම වක්කීමෙන් කියන මේ ආණ්ඩුවේ සහ මේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන මේ ගරු සභාව නියෝජනය කරන සුවිශේෂ තනත්තු වාචික උපදෙස් දෙනවා. මානවිකම් කොමිසම් සභාවට සමහර කරුණු සම්බන්ධයෙන් තීරණය ගන්න බලපෑම් කරනවා ලිඛිතව උපදෙස් දීලා තියෙනවා. ඒවා මම සභාගත කරනවා ඉතාම වගකීමෙන් යුතුව. ඒ නිසා මෙවැනි පක්ෂග්‍රාහී ආයතන පිළිබඳව නන්දොඩොමින් හුදු ප්‍රචාරක වැඩසටහනක් විතරක් ගෙන යාමෙන් මේ රටේ ජනතාව රවට්ටන්න බැහැ කියන කරුණ අවධානය කරමින් මම ඉහිර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු විජේපාල හිටියාච මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 6යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයිස්තුතිවන්ත වෙනවා වැවිනාඩි 15කට විතර ලෑස්ති වෙලාවේ කොහොම වුණත් මේ අවස්ථාව ලබා දීම ගැන. මට කනගාටුයි. මට ප්‍රථම කතා කර අපේ සිසිර ජයකොඩි මැතිතුමා ප්‍රකාශ කරනවා මැතිවරණ ගැන. අතන මැතිවරණ ගැන නෙමෙයි අද කතා කරන්න ඕන මේ ස්ථා සභාව පිළිබඳව. හැබැයි එතුමා හිතන්නේ නැහැ ලෝකයේ ගත්තම අද අපි දන්නව අන්තර්ජාතික ගෞරවයට පිළිගැනීමට ලක් වෙච්ච ශ්‍රී ලංකා අධිකරණයක් තියෙන්නේ. කවුරු මොන විදියට කිව්වත් මොන විදියට පට්ටපතුරු කෙබර මෙතන මං හිතන දෙසා බෑවත් ඉතාමත් පැහැදුල ලෝකෙම පිළිගන්න මේ අධිකරණය පිළිබඳව. ඒ විතරක් නෙමෙයි ජිනීවා ඉදිරි මාර්තු මාසේ පවත්වන සාකච්ඡා සඳහා ඉතාමත් වැදගත්, ඒ වගේම මානව හිමිකම් පිළිබඳ කොමිසම ඇතුළු ශ්‍රී ලංකා අධිකරණය පිළිබඳව මං හිතනවා ස්වාධීන කොමිසම් සභාවලියට පැවැත්ම පිළිබඳ ලංකාවට ලොකු ගෞරවයක් ලබා දෙනවා. ඒ වගේ අවස්ථාවක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සාකච්ඡාව කෙරෙන්නේ. ඒ විතරක් නෙමෙයි මට කනගාටුයි මෙතන මං හිතනවා අනුර ප්‍රියදර්ශන යාපා අපේ මම ආදරය කරන හිටපු ඇමතිවරයෙක්. නමුත් එතුමා 2012 නොවැම්බර් 14 වෙනිදා මට තියෙන හෑන්ඩ්සාඩ් එකේ තිබිච්ච වාර්තාව ගරු ආචාර්යනේ සිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිචකාර දුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් අතිගරු ජනාධිපතිතුමා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා 2012 නොවැම්බර් 6 වෙනිදා පාර්ලිමේන්තු න්‍යායපත්‍රය ඇතුළත් කරන ලද යෝජනා සම්මතයේ සඳහන් චෝදනා විභාග කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම කරන්න දීලා තියෙන අනුරපිය දර්ශනය අප මහත්යර ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ලොකුවට කතා කරාට එතුම තමයි සිරාණි බණ්ඩාරනායක මැතිනිය පැය 24න් 48ක් යනකොට ගෙදර යවන්න අවශ්‍ය පිඹුරුපත් සකස් කරේ. මෙතන අපි දන්නවා සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මැතිනිය කතා කරන මේ කාන්තාවන්ට මේ කාන්තාව නිචකාරවරියන්ට පිළිබඳ හරීම පුදුම කිඹුල් කලු හෙල්ලන. හැබැයි එතුමිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරියක් හැටියට මම කනගාටු වෙනවා සිරාණි බණ්ඩාරනායක මැතිනිය එළියට දානකොට එතුමිය කොහෙද හිටියේ කියලා. මේ මං හිතනවා මේ මෙතන එළියට දානකොට මේ සභාවේ කොහෙද මේ මේස පුටු යටද හිටියේ කියන එක මම අහන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පැහැදිලිවම ක්‍රමවේදයක් තිබෙනවා ව්‍යවස්ථා සභාව පිළිබඳව අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. දැන් මේක ඉන්නවා 10 දෙනෙක්. 10 දෙනා අතර ඉන්නවා පාර්ලිමේන්තුවේ විපක්ෂ නියෝජනය කරන අය. ගරු අගමැතිතුමා ඉන්නවා, තලතාතු කෝරළ මැතින් ඉන්නවා, අපේ අධිකරණ ඇමතිතුමිය මේ කමිටුවේ ඉන්නවා. ආණ්ඩු පක්ෂයේ විපක්ෂ නායකතුමා ඉන්නවා, මහින්ද සමරසිංහ මැතිතුමා ඉන්නවා, බිමල් රත්නායක මැතිතුමා ඉන්නවා, සම්බන්ධම් මැතිතුමා ඉන්නවා. විපක්ෂ මේ අය එක්ක ඩග්ලස් දේවානන්ද මහත්තයා ඉන්නවා. ඊළඟට ඉන්නේ ආචාර්ය ජයන්ත ධනපාල මහත්තයා, ආහමඩ් ජාවිත් යූසුප් මහත්මයා, සෙල්ල කුමාර් කියන විශ්වවිද්‍යාල නීතිස්සෙක්. මෙතන මොකද්ද තියෙන අසාධාරණ? මේ රටේ කවුරු පත් කරත් විද්වතුන් හැටියට පත් වෙනකොට මේ රටේ හිටපු අය ඉස්සෙල්ල ඒටි ආරියරත්න මැතිතුමා හිටියා. ඉතින් ඒ නිසා ඒ වගේ අය තෝරන්නේ. ඒකේ ක්‍රමවේදය එතුමා කිව්වද 77න් පස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක, ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඇතිවෙච්ච සංශෝධනයත් එක්ක තමයි ඒ සභාව පිහිටුවන්නේ. එහෙම නැතුව එක එක්කෙනාට ඕන විදියට අපිට ඕන විදියට මේක පිහිටුවන්නේ නැහැ. දැන් මේක වෙච්ච අසාධාරණයක් ගැන කියනවා. දැන් ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ තිබිච්ච ගරු නියෝජ්‍ය කතානායකතුම් යම් යම් දේවල් අපි කනගාටු වෙනවා. ඒ පිළිබඳ ඕනතරම් උත්තර අපිට දෙන්න පුළුවන්, විශේෂයෙන්ම ඒ කාලය තුළ පැවතිච්ච ආකාරය පිළිබඳව. දැන් බලන්න 17 වෙනි සංශෝධනයෙන් පස්සේ 2002 සිට සකස් කරපු ක්‍රමවේදය සුදුසු බවට 23/11/2015 දිනති අතිකරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිනවා මේ ක්‍රමවේදය තමයි හොඳයි කියලා තියෙන්නේ. 2010/12/8 දින මන්ත්‍රීවරුන්ට දන්න ලැබවල තිනවා ගරු කතානායකතුමා මේ ක්‍රමවේදයන් පිළිබඳව යම් වෙනසක් කරන්න තිනවන. ඒකට දාන්න කිසිම යෝජනාවක් ඉදිරිපත් වුණේ නැහැ. ඒකට කිසි කෙනෙක්ගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ ගරු මන්ත්‍රීන් නැවතත් මේ විස්තර ඉල්ලා සිටි අවස්ථාවේ 2019/2/8 දින දෙවන වතාවටත් පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ලැබුවා මාධ්‍ය ආරාකේ දැඩි විවේචන එල්ල කරන්න ලැබුණා. ඒ නිසා තමන්ට මේ ආණ්ඩු කරනකොට තමන්ට මං හිතනවා ඕන විදියට විපක්ෂයට හසුරවන්න පුළුවන් විදියට නෙමෙයි ආණ්ඩුවක් කරන්නේ. ආණ්ඩුවක් අපි ආණ්ඩුව, ඒක විපක්ෂය. අපි ආණ්ඩුවට ඕන විදියට න්‍යාය පත්‍රය අපි හදන්නේ. ඒකාබද්ධ විපක්ෂයට ඕන විදියට න්‍යාය පත්‍ර හදන්නේ එයාලගේ ආණ්ඩුවක් හදා ගන්න ඕන. දැන් කෝ විපක්ෂ නායකකම හම්බුන්නේ කාගේ වරදින්ද? මේ පක්ෂ මාරු කරන් පොහොට්ටුවක් හදාගෙන ඒකාබද්ධයක් කියලා එකක් හදාගෙන මේ රටේ ලියාපදිංචි නොකර පක්ෂ හදාගෙන කතානායකතුමාට තීන්දුවක් ගන්න ඕනකම තිබුණා කොහොමද කියලා. එහෙම හරියට තීන්දුවක් ගත්ත වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ තියෙයි කියලා මහලේකම්වරේ කිව්වට පස්සේ ඒක වෙනස් වුණා. ඒකේ අපේ වරදින් නෙමෙයි. ඒක විවස්ථාදායක සභාවේ වරදින් නෙමෙයි. ඒ නිසා එවැනි කාරණා ගැන මෝඩ කතා කියලා නැ අපි මෙතන සභාව නොමග යවන්න ගරු මන්ත්‍රීවරු කීප දෙනෙක්ම ස්තුතියි. ඒකම ජේෂ්ඨත්වයට පමණක් මිනුම් දණ්ඩක් වෙන්නේ නැහැ. ජේෂ්ඨත්වයට පමණක් මිනුම් දණ්ඩක් වෙනවනම් ජනාධිපතිවරයාට පුළුවන් මේ ජේෂ්ඨත්වය අනුව ලේඛනයක් තීලිවලා මේ සභාව ඕනේ නැහනේ. මේවා අවිවස්සාදායක සභාවක් ඕනේ නැහනේ. ලිස්ට් ජේෂ්ඨත්වයේ ලයිස්තුව දාලා ඒ වෙනුවපත් කරනවා. මේ 10 දෙනෙක් දාලා මේක හරියට මේ පිළිබඳව සාධාරණ යුක්තිසහගත ලෙස කිරලා මැනලා බල්ලා කටයුතු කරන්න ඕන නිසා තමයි විවස්ථා සභාවක් තියෙන්නේ. ඒක ගැන තේරුම් නැති අයට දැන් අධිකරණය ගැන කතා කරනවා. මම දන්නේ විමල් වීරවංශ මහත්තයා එතුමට නඩු ගණනාවක් තියෙනවා. එතුමට දැඩි වෛරයක් තියෙනවා අධිකරණයත් එක්ක. ඒක නිසා අද අග්‍ර විනිශ්චයකාරවරයාගේ ඉඳලා එතුම විවේචනය කරමින් යනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා මේක තරමත්ම අසාධාරණ අයිතිසහගත දෙයක්. අපිට පුළුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා ඕන කෙනෙක් විවේචනය කරන්න. හැබැයි මේක යුක්තියේ සාරධර්ම වලට පටහැනි දෙයක්. ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන නියෝජ්‍ය කාර්යක සභාප අපේ ගරු සභාපතිතුමනි නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට මා මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙමි. කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම හිතනවා අපේ ගරු කලතාතු කෝරළ මැතිණිය මේ එල්ල වෙච්ච චෝදනාව වලට නම් ඕනතරම් උත්තර දෙන්න පුළුවන්. මේ පට්ටපල් බොරු මුසා කියන්නේ. අත වශයෙන්ම සාධාරණ නොවන කාරණා කියන්නේ. ඒ සඳහා අපිට කතා කරන්න ඕන තරම් කරුණු කාරණා තිබෙනවා. එසම මම විශ්වාස කරනවා මේ ව්‍යවස්ථායක සභාව මේ පාර්ලිමේන්තුවට උත්තරීතරයි. කතානායකතුමා ඔබතුමා ওই මූලාසනේ හොබවනකොට අපි කතානායකතුමාට ලොකු ගෞරවයක් දුන්නා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදයට කනකොකා හඬවපු වෙලාවක එතුමා එඩිතරව මුහුණ දීලා මේ අලකලංචියෙන් මේ පාර්ලිමේන්තුව බේර ගන්න කටයුතු කරා. අදත් අපිට තමාට පෙන්ෂන් එකක් නැති නිකම්ම නිකන් මිනිස්සු විදියට ගෙදර ඉන්න තිබිච්ච වෙලාව අධිකරණ නිසා අපට ලැබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමා. අධිකරණ පිහිට වෙන්න මේ රටේ තවමත් අධිකරණය පිළිබඳ අපට විශ්වාසයක් තිබෙනවා. එසයි විශ්වාසය ඉදිරියටත් ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවට හැටියට මේ ව්‍යවස්ථාව සභාව හරියට ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිය අපි ලබා දෙනවා. මම සතුටු වෙනවා මේ රටේ අධිකරණ පද්ධතිය තුළ ගරු නියෝජ්‍ය කාරක සභා නියෝජ්‍ය සභාපතිතුමනි අපිට අධිකරණය තුළ මෙතෙක් අනපනත් ගෙනල්ලා අධිකරණයේ ස්වාධීනත්වය හදන්න මේ රටේ ත්‍රිපුද්ගල මහාධිකරණ ගෙනල්ලා ඒවට අවශ්‍ය පරිපාලන කටයුතු එක්කම අවශ්‍ය නිලධාරීන් පත් කළා අලුතින්
අවසන් කරන්න ගරු මන්දිරි
විනිශ්චයකාරවරුන් පත් කළා අලුතින් මම හිතනවා ඒ සඳහා නීතිච්චවරුන් පත් කළා කටයුතු කරේ අපි එනිසා ගරු අධිකරණ ඇමතුමියට අපේ ගෞරවය පුදකොන එඩිතරව කාන්තාවක් හැටියට අර එතුමිය කතා කරේ නැහැ කාන්තාව කියනවා අධිකරණ ඇමතුමියටත් කාන්තාවක් හැටියට ගෞරව කරන්න ඕනේ එතුමිය බය
නැහැ අවසන් කරන්න ගන්න කරලා බොහොම ස්තුතියි
ඒ සියලු කටයුතු කරන්න ශක්තිය ලබා දීම ගැන ස්තුතියි
බොහොම ස්තුතියි
ඔබතුමා
ගරු මහාන් ප්‍රියදර්ශනී අධිසිල්ව මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 8යි
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ඇත්තටම අද මේ සමාජයේ ප්‍රාත්මට බෙහෙවින්ම ඉවහල් වෙච්ච යම් කාරණාවක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ මේ රටේ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාවත් එක්ක ඇති වෙච්ච ව්‍යවස්ථා සභාව පිළිබඳව අපි දන්නවා 2015 ජනවාරි 8 වෙනිදා තිබිච්ච ජනාධිපතිනට පෙර ආතුව එවකට තිබිච්ච මේ රට තිබිච්ච විපක්ෂේ විශාල කතිකාවතක් අරන් ගියා මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරන වෙලා තියෙනවා. රටේ අධිකරණයට විවිධ දේශපාලන ඇඟිලි ගැහිම් තියෙනවා කියන කාරණේ මේ රටේ ජනතාව මේ රට පුරාටම අරන් ගියා. ඒ වගේම රටේ ඉහළ නිලතල ඔස මේ උසුලන අය රටේ නීතිපතිවරයා විගණකාධිපතිවරයා මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළේ සියලු දෙනාම මේ රටේ දේශපාලන ශ්‍රේෂ්ඨයේ ග්‍රහණයට අහුවෙලා තියෙනවා කියන කාරණයක් මේ රට පුරාටම අරගෙන ගියා. එම අරගෙන ගිහිල්ලා තමයි කිව්වේ අපි බලයටපත් වුණාම මේ රට දූෂණයෙන් බැහැර කළා මේ රට යහපාලනය ඇති කරනවායි කියන පොරොන්දුව මේ රටේ ජනතාවට දුන්නා. ඉතින් මේ රටේ බහුතරයක් ජනතාව එදා ඒ කාරණේ පිළි අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයටපත් කළා මෛත්‍රීපාල සේනමැතිතුමා දිනෙව්වා. දිනෙව්වට පස්සේ මේ දිනසිහිය ආණ්ඩුව කාලේ තමයි මේ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. හැබැයි එදා අද මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කතා කරන මන්ත්‍රීවරු බොහොමයක් එදා මේ පාර්ලිමේන්තුව හිටියේ නැහැ. අපි සන්තෝෂ වෙනවා අද මේ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව එක පැත්තෙන් අපි සන්තෝෂ වෙනවා මේක ගේන්න අත උස්සෝගේ පිළිබඳව. හැබැයි තා පැත්තෙන් අපි කනගාටු වෙනවා මේක ගෙනාවු ගැ පිළිබඳව. මොකද මේකේ අරමුණු ඉෂ්ට වුණේ නැහැ කියන කාරණේ අද පැහැදිලි වෙලා තියෙනවා. 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව ගෙනල්ලා මේ ව්‍යවස්ථා සභාව ඇති කරන්න මූලිකම හේතුව උනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ මේ යම් යම් මේ ඇතිවිලා තිබිච්ච දේශපාලන ප්‍රශ්නවල විසඳුම් ලබා දෙන්න. එදා විපක්ෂයේ ඉදිරිපත් කරපු මේ රටේ මේ රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණය මුදවගන්න. එහෙම තමයි මේ ව්‍යවස්ථා සභාව ඇති කරේ. ඒ ව්‍යවස්ථා සභාව ඇති කළ සංයුතියක් ඇති කර කතානායකතුමා අගමැතිතුමා විපක්ෂ නායකතුමා ඇතුළු තව යම් යම් මන්ත්‍රීවරු ගණනක් ඇති කළා. මන්ත්‍රීවරු 7 දෙනෙක් සහ අනිත් 3 දෙනා වෙනත් රාජ්‍ය නෝන සංවිධාන වලට අයත් 3 දෙනෙක් එන්න ඕන. හැබැයි ඒ 3 දෙනාම දේශපාලන පක්ෂ වලට අයත් නොවන මේ තමන්ගේ ශ්‍රේෂ්ඨ ඊටම වැදගත් 3 දෙනෙක් කියලා තමයි තියුනේ. හැබැයි ඉතින් මේක පත් කරලා යම් යම් පත් කිරීම කරා. දැන් අද අපිට පේනවා මේ ආණ්ඩුවේ උදවිය මහ ලොකුට කයිවාරුවක් ගහනවාද මේ රටේ අධිකරණය ස්වාධීන කරයි නීති ආධිපත්‍ය සුරක්ෂා කරයි කියලා. හැබැයි අපි කියන්නට ඕනේ මේ රටේ මිනිසුන්ට මේ ආණ්ඩුව තමයි ඉස්සෙල්ලම මේ රටේ හිටපු නීතිපතිවරයෙක් යුවන්ජන් විජේතිලක මහත්තයා අල්ලේගහ මන්දිරයට ගෙන්නලා
ආණ්ඩු පක්ෂ කණ්ඩාර රැස්වීමට ගෙනල්ලා එතුමාගේ රෙදි ගැලෙව්වා එතනදී. එතුමාගේ රෙදි ගැලෙව්වා. එතුමා ඒ ඇතිවෙච්ච කලකිරීමටත් එක්ක තමයි නීතිපතිගම විශ්‍රාම ගියේ. දැන් ඊට පස්සේ පුරප්පාඩුවක් ඇති වෙනවා. ඒ පුරප්පාඩු ඇති වෙනකොට ඒකට සුදුස්ස සුවදගම්ලත් මහත්තයා. ඇයි සුවදගම්ලත් නීතිපතිගම දුන්නේ නැත්තේ? දුන්නේ නැත්තේ එක පැත්තෙන් එතුමා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා වෙලා හිටියා. අනිත් පැත්තෙන් අවන්ගාඩ් සිද්ධියේදී එතුමා නිර්දේශයක් කරා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ සිද්ධියත් එක්ක අපරාධ දඬුවක් පවරන්න බෑ කිය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපරාධ දඬුවක් පවරන්න බෑ කියන කාරණේ සුවදගම්ලත් මැතිතුමා නිර්දේශ කරා. ඒ සියලු කාරණා පදනම් කරගෙන තමයි සුවදගම්ලත් මේ රටේ නීතිපති ධුර අහිමි වෙන්නේ. එහෙම නැතුව මේ ආණ්ඩුක ව්‍යවස්ථාවට ජනාධිපත්‍ය අනන්තුරක ඒ කතන්දර නිසා නෙවෙයි. ඒ නිසා අද අපි පැහැදිලිව කියනවා අද මේ ව්‍යවස්ථා සභාව ඉතාමත්ම කැත නිඳිතාකාර තමයි කටයුතු කරන්නේ. එතකොට අනිත් පැත්තෙන් අපි බලමු ගරු කතානායකතුමනි පොලිස්පතිවරයා පත් කිරීම. දැන් මේ ජනාධිපතිවරයා දැන් අද කිව්වා පොලිස්පතිවරයාගේ භූමිකාව මොකද්ද කියන කාරණේ. දැන් අද අපිට පේනවා පොලිසිය දිනෙන් දින බරපතල පරිහානියක් වෙලා තියෙනවා. අද දැන් මම අපේ ගාල්ල දිස්ත්‍රික්කේ මම නියෝජන රත්ගම ආසනේ තරුණ දෙන්නෙක් පැහැරගෙන අරන් ගියා පෞගිය 23 වෙනිදා ජනවාරි 23 වෙනිදා. දැන් අද වෙනකොට හෙලිදරව් වෙලා තියෙනවා මේකට සම්පූර්ණයෙන්ම දකුණු පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කණ්ඩායමක් මූලික වෙලා තමයි මේ තරුණ දෙන්න පැහැරගෙන අරන් ගිහිල්ලා ඔවුන් දෙන ඝාතන ලක් කරලා තින්නේ. ඉතින් අද අපි පැහැදිලිව මේ ආණ්ඩුවට බල කරලා කියනවා මේ වගේ සිද්ධි වුණේ 88-89 කාලේ භීෂණ කාලේ. අද තමුන්නාසල මහලුකොට කයිවාරු ගහුවට සුදුවෑන් සංස්කෘතියක් නැහැ කියන කාරණේ. දැන් අද පොලිසියෙන් ඇවිල්ලා ගම්වල ඉන්න මිනිස්සු අරන් ගිහිල්ලා මරලා අතුරුදහන් කරලා තියෙනවා. ඉතින් මේවට සම්පූර්ණයෙන්ම පරීක්ෂණයක් කරන්න ඕනේ. දැන් අද අනිත් පැත්තෙන් ඒක පොලිසිය. දැන් අද තමුන්නාසල අධිකරණයට තමුන්නාසල අධිකරණට බරපතල බලපෑමක් කරලා කරනවා.
මොහන්සිල්ල මැතිතුමා දකුණු පළාතේ ගාල්ල පිළිබඳව කතා කර මේ වෙනකොට
මන්තුමා ඔබතුමා කරුණාකරලා ඕක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. හරි හරි මම දන්නවා ඒක ඔබතුමා කියන්න ඕනේ නැහැ.
කතා කරන්න ඔබතුමා.
නෑ මම කියන්න ගිය පොලිසිය තත්ත්ව පිළිබඳව ඒ මිනිස්සුර දවස් ගාණක් යන්න වුණා පොලිසියට. තමුන්නාස දන්න එක ගැන තමුන්නාස දන්න කොහොමයි? කරුණාකරලා වාඩි වෙන්න
ඔබතුමාගේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට කියන්න ඕන කාරණා අනිත් කාරණේ තමයි දැන් අද තමුන්නාසලා අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා. නීති ආධිපත්‍ය ගැන කතා කරනවා. බය නැති අගමැති කෙනෙක් කතා කරනවා. දැන් ස්වාධි අපිට මතකයි අගමැතිවරයා බැඳුම්කර කොමිසමට සාක්ෂි දෙන්න ගියා. හැබැයි සාක්ෂි දෙන්න යනකොට අගමැතිතුමාගෙන් අහන්න ඕන ප්‍රශ්න මොනවද කියලා ගෙන්නගත්තා. ඉතින් ඕක බාලාංශ පන්තිය දරුවෙකුටත් කරන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඇවිල්ලා මාළුකොර කයිවාරු ගන්න බය නැති අගමැති ගිය
ඔබතුමාගේ විනාඩියයි කියන තව.
ඔබ ගහලා වන්න ලම්බුනාසලා.
ඔබතුමාගේ
කියන්න ඕන කාරණේක නෙවෙයි. මට විනාඩි දෙන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් දීපාලි විජේසුන්දර මහත්මියට විරුද්ධව දැන් මේ මෙතුමින් මෙතුමල්ල දෙන්නේ. දැන් අපේ එක මන්තුමේ එක්කම මොකද මහින්ද මහත්තයා දරුවගේ විවාහයට අස්සම් කරමු නිසායි කියලා. ඒක නිසා නෙවෙයි. සරත් පොන්සේකා මහත්තයාගේ නඩුවේදී එතුමිය විරුද්ධව සරත් පොන්සේකා මහත්තයා වැරදිකාරය කරා. හැබැයි අපි අහනවා තමුන්නාසලගෙන් සරත් පොන්සේකා මහත්තයාට පක්ෂව නඩු දීන්දෝ දීපු වරාවල් මහත්තයා කොහෙද නැවතුනේ? මහාධිකරණ විශ්වකාර වරාවල් මහත්තයා නැවතුනේ එක්සත් ජාතික පක්ෂෙන් ඡන්දෙ ඉල්ලලා. තමුන්නාසලේව කතා කරනවද? තමුන්නාසලේව කතා විශ්‍රාම ගිය ගමන් තමුන්නාසල ඔක්කොම කතා කරලා සෙට් කරලා තමයි දුන්නේ. ඉතින් අපි අහන්නේ මෙන්න මේවා ගැන තමයි කතා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අද අපි කනගාටු වෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි බොහොම සද්භාවයෙන් දහනම න්‍යායික ව්‍යවස්ථා සංශෝධන පක්ෂය ඡන්ද පාවිච්චි කරේ. දැන් අද ජනාධිපතිතුමා කිව්වා එතුමා සුජාතව දාය කරපු දරුවා අද අපචාර ලක් කරයි කියලා.
ඒ
අපචාර ලක් කරේ තමුන්නාසල එක්සත් ජාතික පක්ෂ තමයි සුජාත දරුවා අපචාර ලක් කරේ. ඒ නිසා අපි තමුන්නාසල ඕම හැසිරෙන්නට එපා. ඕම හැසිරෙන්නට එපා කියන කාරණේ මම බොහොම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි. ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 6යි.
6යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින මේ විවාදයට සම්බන්ධ වෙන අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. මම දැක්ක අද දවස පුරාවටම මේ විවාදයේදී පුවා දක්වන්න උත්සාහ කරා මේ අධිකරණයේ පත්වීම සම්බන්ධ.
ව්‍යවස්ථාදායක සභාව කියන්නේ අධිකරණයේ පත්වීම විතරක් නෙමෙයි මෙරටේ ප්‍රධාන ආයතන කීපයකම පත්කිරීම පිළිබඳව නියාමනය කිරීම පිළිබඳව වගකීම තියෙන තැන. අද මෙච්චර අධිකරණය ගැන කතා කරන්න උත්සාහ කරන්නේ ඇයි කියන එක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. මම හිතන්නේ මේ විවාදය විවිධ මාධ්‍ය ඔස්සේ රටේ ජනතාවත් නරඹනවා, ඒ වගේම අහන්න පුළුවන් අවස්ථා උදා වෙලා තියෙනවා. අද අපි දැක්ක මේක ආරම්භ කරේ උදේ ගම්මන්පිල මහත්තයා. උදේ ගම්මන්පිල මහත්තයාට අධිකරණයේ එක ලොකු වෛරයක් තියෙනවා. උදේ ගම්මන්පිල මහත්තයාට තියෙන චෝදනාවෙන් තව අවුරුදු ගාණක් යනකම් එතුමාට දේශපාලනඥයෙක් වශයෙන් නිර්දෝෂි වෙන්න බෑ මේ රටේ ජනතාවට අමතක කළා. එතුමාට තියෙන චෝදනාව මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කාටවත් නෑ මන් දන්නවා. විදේශිකයෙක් මේ රටේ ආයෝජනය කරන්න ආපු විදේශිකයෙක් තමන්ගේ මුදල් ටික හොර ඇටෝනියක් කරා අරගත්තේ මහත්තයාද අධිකරණය ගැන ස්වාධීනත්වය ගැන ව්‍යස්තදායක සභාව ගැන කතා කරන එක විහිළුවක්. අපි දැක්කා ඒ වගේම දැන් මේ දැන් කතා කරපු මන්ත්‍රීතුමත් මම දැන් මේක ගැන අවබෝධයෙන් නෙමෙයි කතා. එතුමා මේ පොලිසියේ මේ රාළහාමිල කරන වැරදි මේ ඔබතුමා කටවහගෙන වාඩි වෙලා ඉනකො මේ විනීත මන්ත්‍රීවරයෙක් විදියට මේ මන්ත්‍රීතුමා පොලිසියේ රාළහාමිල කරන වැරදි, පොලිසියේ වෙන නිලධාරියෙක් කරන වැරදි, හරි පොලිස් පතිවරයා කරන වැරදි ව්‍යස්තදායක සභාවට අදාළ නැහනේ. ව්‍යස්තදායක සභාවට අතිගරු ජනාධිපතිතුමා එන නම් වලින් තෝරලා දෙන ඒකේ මේ වගකීම් වෙන්නේ. එහෙම නැතුව මේ පොලිසියේ රාළහාමිල කරන වැරදි ව්‍යස්තදායක ඕක තේරි ගන්න බැරුව මේ අද කතා කරේ සමහරු දේශපාලන වේදිකාවල විදියට. අද මේ තමන්ගේ කුණු ටික ඉවර කරගන්න කුඩු කාර්යෝ ටික, කුඩු මුදලාලිලා ටික, ඒ වගේම කප්පම් කාර්යෝ ටික රාජ්‍ය දේපල කොල්ල කාපු අර රාජපක්ෂ මහත්තයා කාලේ ෆයිල් හංගගෙන හිටියා කියපු හාදියෝ ටික අද උඩ පැන පැන ගහන්න ගත්ත ව්‍යවස්ථාදායක සභාවට. නියෝජ්‍ය කතානායකතුමනි එක දෙයක් මතක තියාගන්න ඕන. අපි නම් කියන්න උත්සාහ කරන්නේ මේ රටේ අද වෙනකන් කීර්ති නාමයක් දිනාගෙන තියෙන්නේ අධිකරණය විතරයි. ජාත්‍යන්තරයේ ලංකාවේ අධිකරණයේ යම් ගෞරවයක් තියෙනවා. ඒක කෙලෙසන්න, ඒකත් විනාශ කරන්න මේ කාලකන්ණි මන්ත්‍රීවරු කටයුතු කරා කියන එක මේලා විශේෂයෙන් මතක් කරන්න ඕන. මොකද උන්ට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ අධිකරණයට ගහන්න. පහුගිය කාල සීමාවේ දීපු අධිකරණ තීන්දුව මොවුන්ට පක්ෂව ගන්න බැරි වෙච්ච එක ගැන අපි දැක්ක මේ වාහුදේව මහත්තයලා මේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ මේක ගැන කතා කරනවා. මම අහගෙන හිටියා අපේ කවුද විමල් වීරවංශ මහත්මයා ප්‍රබුද්ධ නීතිඥයෙක් වෙන්න ඕනේ ඒ ප්‍රකාශය කරන්නේ. එතුමා කියනවා මේ 2001 රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගේන්න හදලා අර ජනාධිපතිවරයාට තියෙන අවුරුද්දක විසිරීමේ කාල සීමාව හතර කරගන්න හැදුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකේ අවස්ථාව දෙන්නේ නැතික මේ සරේ කොහොමද කරේ කියලා. 19 වෙනි සංශෝධනයේ වෙලාවේ ඒ හැකියාව ආවේ කොහොමද නැද්ද කියලා එතුමත් මේ අත උස්සපු වෙලාවේ අහන්න ඕන. එතුමට රෙද්දක් ඇඳගෙන දැන් කියන්න පුළුවන්ද තමන් බලාපොරොත්තු වෙන විදියට රාජපක්ෂ කල්ලියට ආපහු ආණ්ඩු හදන්න බැරි වුණා කියලා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විවේචනය කරන්න, ඒ විනිසුරවරු 7 දෙනෙක් විවේචනය කරන්න මේ අටපාස් නැති හාදයකට ඉඩ දීම මම හිතන්නේ මේ පාර්ලිමේන්තු උත්තරීතර ආයතනයටත් විල්ලැජ්ජාවක්. ඒ නිසා මම හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේ පුරා උනේ මේ කොහෙවත් නැති විවාදයක් අරගෙන ඇවිල්ලා මේ රටේ අධිකරණයේ ජාත්‍යන්තරයේ කරේ තියෙන කීර්තිය නැති කරන්න, ඒ වගේම Tamanට තියෙන චෝදනා ටික අද අධිකරණයේ හීලෑ කරගෙන ඉස්සරහට අරන් යන කටයුතු කරා. අපි හිතනවා කොන්ද කෙලින් තියෙන අධිකරණයක් මේ රටේ ඉන්නවා. අපිට කනගාටුව තියෙන්නේ ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපතිවරයෙකුත් මේකට එකතු වුණා නම් මේ රට ඉස්සරහට යනවා. අවාසනාවට අපිත් හයිය දීපු ජනාධිපතිවරයෙක් ඉන්න තමයි අද මේ රටේ මේ ටික උදා වෙලා තියෙන කියන එකත් මතක් කරලා දෙනවා. මොකද එතුමාම හදපු මේ ව්‍යස්තදායක සභාවට හයිය දීලා එතුමාම සාධීන කොමිෂන් සභාව ගේන්න ඕන කියලා එතුමාම මේ රටේ අනාගතයේ ඉදිරියේ හොඳ දේශපාලනික වශයෙන් ඕන ඕන ඩීල් ගේම් ගහන්න බැරි වෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වෙච්ච සපදු වෙච්ච ජනාධිපතිවරයා ඇවිල්ලාම රෙදි ගලවනවා මේ උත්තරීතර සභාව ඉඳන්. සාපි හිතනවා මේ රටේ ජනතාවට හිතන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. දේශපාලනඥය තමන්ගේ වාසිය වෙනුවෙන්, තමන්ගේ චණ්ඩිකම් වෙනුවෙන්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තීන්දු ගන්න එක එක වෙලාවට දිව හසුරවන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි දේශපාලනඥය කර තියාගෙන ජනතාව තේරුම් ගන්න ඕන මේ හාදේව පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ කරන අපරාධේ අපේ අනාගත දරුවන්ට තුරුම වෙනවා කියලා.
අවසාන කරගන්න
නියෝජ්‍ය කතානායකතුමනි අවසන් වශයෙන් කියන්න කැමතියි. අද ව්‍යවස්ථාදායක සභාව ගැන කතා කරද්දී අපි බලාගෙන හිටියා ගරු කතානායකතුමාට ඇඟිල්ල දික් කරා. මං හිතනවා මෑත කාලේ මේ රටේ බිහිවෙච්ච නියම දේශපාලන නායකයෙක්, රටේ හරිතැනදී කොන්ද කෙලින් තියාගෙන තීන්දු ගත්තේ නායකයෙක්, සමහර වෙලාවෙදී තමන්ගේ කල්ලි හදාගෙන ඉවිල්ලා තීන්දු ගත්ත නායකයන් හොද උත්තරයක් දීපු නායකයෙක්. එනිසා එතුමාට මඩ ගහලා ඉවිල්ලා තමන්ගේ ගමන යන්න කටේ හයියෙන් සද්දේ දාන අටපාස් නැති දේශපාලුව උත්සාහ කරාට මේ රටේ ජනතාව සැබෑ තත්ත්වය දන්නවා කියන එක මතක් කරමින් අනාගතයේ දිනක මේ උත්තරීතර සභාවේ මේ වගේ කිසි වැඩ කර නැති යෝජනාවක් ගෙනහැල්ලා දේශපාලනඥයන්ගේ ඕනෑපාකම් වෙනුවෙන් උත්තරීතර සභාව පාවිච්චි කරන්න අවස්ථාව ලබා දිය යුතු නැහැ කියන එක මතක් කරමින් මගේ
වචන